විඥානයේ කියන්නේ හිතයි කියවට සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද හේතුව පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිටා චිත්ත ප්‍රබස්සරයි ආගන්තුක වූ උපකලේස් නිසා කිසි ගන්නේ විඥානයේ උපමා කරන්නේ මායාකාරී විඥානයේ මායාකාරී කියලා කියන්නේ මායාව මායාකාරය කියන්නේ මැජික් කාර්ය හැම වෙලෙම කෙනෙක් සවල් කරනවා නැති දෙයක් ඇතිසේ පෙන්ණුම් කරලා හිතන් සවල් කරනවා පෙන්ණුව දෙය නෙමෙයි ඔහු කරන්නේ මිනිහා රවට් කරලා නැති දෙයක් ඇතිසේ පෙන්ණ ලක්ෂණයක් දිනවා මායාකාරය විඥානයත් අන්න එහෙම දෙයකට උපමා කරයි ඉතල් චිත්ත වෙනයි විඥාන වෙනයි චිත්ත කියන අවස්ථාව ප්‍රබස්තරයි ආගල ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිල්තිලා නැති අවස්ථාවයි චිත්ත කියන්නේ. නමුත් මේ බුද්ධජන ලෝක සත්‍යයකට සැරිසරාගෙන යනකොට මේ චිත්ත කියන අවස්ථාවට මූල දෙන්න හම්බ වෙන්නේ නැහැ. එයා හැම වෙලාවකම අවිද්‍යාවෙන් කිලිති වෙලා කටයුතු කරන නිසා. චිත්ත ගොඩනැගෙනකොටම ඒ කියන අවිද්‍යාව සහගතව සංඛාර ගොඩනැගෙනවා. විපාක හිත එනකොට විපාක හිත එනකොට එන්නේ අවිද්‍යා සහගතව ගොඩනගපු සංඛාරයේ ප්‍රතිඵලයක් වශයෙන්. එයා විපාක හිත කාටත් එනවා. අරිහතුන් වහන්සේලාට එනවා. හැබැයි හිත ඇවිදිලා හිත සකස් වෙලා එනකොට හිත හැදෙන ක්‍රමයක් තියෙනවා චිත්ත වීති ක්‍රමයක්. මුලදී හටගන්නේ විපාක හිත. වොත්තපන කරනවා කියන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේ තමයි තීරණය කරන්නේ. ආපු විපාක හිතල දැනුණු ආකාරයට අනුව අරමුණ සංකූලව මොන විදිහෙන්ද මම කටයුතු කරන්න ඕනේ කියලා තීරණය කරන්න ඉතින්. අවිද්‍යාව සහගත නම් අවිද්‍යාව දුරු කරලා හිටියේ නැත්නම් ඒ තීරණය අවිද්‍යාවට අනුකූලයි. අවිද්‍යාවෙන් ගන්න තීරණයට අනුකූල තමයි ඉදිරිය හැදගත්තා. නිසා සංඛාර හැදගැහෙන්නේ, ජවන හැදගැහෙන්නේ ඒ අවිද්‍යාවට අනුකූලයි. අන්නේ හට ගන්නකොට කහට ගන්නන කොටසක් බලපත් වෙලයි කෙලවර වෙන්නේ හිත විකේ අවසන් වෙනකොට. ඒ නිසා ඉතින් සිද්ධ වෙන්නේ මොකද්ද? එවනු චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් එකතු වෙලා අතීතයේ ගෙවිලා ගියේවා අතීත මතක සටහ සම්පින්දණය කරලා ඒ සම්පින්දණයට පෙන්වන ආකාරයක මායා දර්ශනයක් තමයි හිතට පැද්ද ගන්න. වැලි කැටි කැටි එකතු වෙලා ගොඩම එක සැරේ බැලුවොත් අපිට වැලි කැටයක් නෙමෙයි පේන්නේ වැලි ගොඩක්. ඒ වැලි ගොඩ කියන එක වැලි කැට නිසා නිර්මාණය වෙච්ච එකක් නිසා වැලි ගොඩ කියලා එකක් නෑ වෙන්නේ. වැලි කඩ ගොඩක් එකතු වෙලා ගොළම එක හැරේ බලනකොට වැලි ගොඩක් හැටියට පේනවා. වැලි කඳක් හැටියට පේනවා. අන්න ඒ වගේම චිත්තක්ෂණ එකතු වෙලා එකතු වෙලා ගොඩක් හැටියට එකතු කරලා හිටන් අතීතයෙන් ආවර්ජන එක ගොඩ එකක් හැටියට ගත්තහම අර වැලි කඩ වැලි ගොඩක් වාගේ පේනවා. අර චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් වෙනව පේන්නේ නැහැ. ඒ වෙන් ගොඩ නැගිච්ච එකක් පේනවා. අන්න ඒක මායා දර්ශනය. ගිනි පෙනෙල කරකවනවා කියන එක පේන්නේ නැහැ. ගිනි පෙනෙල කරකවනකොට ඇති වෙන ගිනි වලල්ල පේනවා. නැ ගිනි වලල්ල කියන එකක් හිතන්න තිබුණ නැහැ. ඒක මායා දර්ශනය. ගිනි පෙනෙල කරකීමේ ක්‍රියාවලිය ඇතුළේ සිද්ධ වුණා. නමුත් මේ මොහතක් ගන්න කැලෙකිට පිළිබඳව ඔක්කොම එකතු කරලා එකක් වශයෙන් බලනකොට පේනවා ගිනි වලල්ල. මිනිහාගේ ලෝකේ සත්ත්ව පුද්ගල වශයෙන් පේනවා නම් යමක්. ද්‍රව්‍ය වස්තු වශයෙන් අපි ගන්නකොට. එතන පෙන්ණුම් කරන ඒ ගණී භවන ආකාරය තමයි මනසට වැටෙන්නේ. ඒ ආකාරය. අපි ඒවට නම් තියා ගන්නවා. විවිධාකාර නම් වලින් හඳුන්වන්නේ ඒ සම්පින්දනය. චිත්තක්ෂණය කියන එක අපිට එකක් අරගෙන බලන්න තමයි වෙලාවක් හම්බෙන එකක් නෙමෙයි. ඒක ගෙවිල යන ක්ෂණයක. ඒක අරමුණු කරන්න වෙලාවකුත් නැහැ. ඒබඳු සම්පින්දනයක් පිළිබඳ මායා දර්ශන තමයි මේ ලෝකෙకి අපි දකින්නේ. සත්පුද්ගල වශයෙන් ද්‍රව්‍ය වස්තු වශයෙන් අපි නංගොත් තියාගෙන බලන්නේ හඳුනාගෙන ඉන්නේ අන්නේ සම්පින්දිත ගොඩවල්. ඒ ගොඩවල් ඇතිසේ පේන මායාවල් මිසක් ඇති දේවල් දෙමේ කියන්නේ. එයා විඥානේ ඒක රැවටිලා. ඇතිසේ ගත්තොත් ඒ ගත්තේ අවිද්‍යාව. ඇතිසේ පේන බව දැනගන්නවා ඥානෙ. සත්‍යයක ඉන්නවා වගේ පේනවා. හැබැයි මෙතන තියෙන්නේ ධාතු කන්දරාවක් සම්පීඩනයක් වෙලා සකස් වෙච්ච එකක් කියලා දැනගත්තොත් එයා ඥානියෙන් දැනගත්තා. අවිද්‍යාව දුරු කරලා ඥානියටපත් කරනකොට ඥානියෙන් දැනගන්නවා ඒක. අවිද්‍යාව පහළ වුණේ නැත්නම් යථාර්ථය දැකේ නැත්නම් ඒක ගොඩක් කියලා එහෙම දැනගන්නේ එකක් හැටියට දැනගන්නවා. නිසා මේ නමක් තියාගෙන මේ නමින් ගොඩින් නම් ගොඩ වලින් හඳුනන ඒකකයන් හැටියට තමයි මනස ගන්න. මෙන්න මේක තමයි විඥානීය ස්වභාවය. විඥානීය ඇති කරන්න බෑ. විපාක වශයෙන් උපන් සත්‍යයට මැරෙනකම්ම වැටෙන්නේ ඔය කියන ගොළු වල. ඒ විඥානයේ කොහොම බහැගෙන ඉන්නවා කියන්නේ. ඒ ගොඩ එකක් වශයෙන් අරගෙන ඒ සම්මතයේ ඉන්නේ. එකක් වශයෙන් මේ පේන ආකාරයේ එකක් කියලා දැනගත්තොත් ඔහුගේ ඥානයක් තියෙනවා. ඥානයෙන් දැනගන්න මම මේ එකක් හැටියට කතා කරන්නේ ඒකද නෙමෙයි. වැලි ගොඩ කියලා කිව්වල වැලි කැට සමූහයකටයි මේ වැලි ගොඩ කියන්නේ. අපි ඒක දන්නවා. මේ පේන තිබෙන සියලුම දේවල් පිළිබඳ ඔය ආකාරයෙන් දැනීම පහළ වුණා. ඒ ඥාය අල්ලගත්ත ඥාය දැක්කෝ. ඇතිසේ පේන තියෙන දේවල් ඇතිසේ පේන තියෙන මායාවල් නිසා ඇති වස්තු නෙමෙයි කියලා දකින්න. නෝ ලෝක සම්මතයේ කතා කරනකොට මේ කතා කරන දෙයක් නෑ ලෝක ජීවත් වෙනකම් ඒ තුලින් ඕනේ ජීවත් වෙන්න. ඒ නිසා ඒ නමින් කතා කරනවා පුද්ගලත්වයෙන් කතා කරනවා මම කියනවා මගේ කියනවා එහෙම කතා කරලා කියනවා නැවත මේ මම මගේ කියන වචනේ භාවිතා කරලා මම කිව්වේ තර ගොඩක් නිසා. ස්කන්ධ සමූහයක සම්පීඩනයක් නිසා. මොහොතින් මොහොත ගෙවිලා අතීතයට ගිය කොටස් දැකලා ඉතින් ඒ තුලින් බහගන්න ලිගමනයක් නිසා වෙන එකක් නෑ කියන ඥානයෙන් දකින්න. අපිට අවශ්‍ය වෙන්නේ ඥානයෙන් දැක ගැනීම විතරයි. ඥානයෙන් දැක්කහම අර ස්කන්ධයන් කෙරෙහි ගොඩවල් කෙරෙහි තියෙන මායාව දුරු වෙලා යනවා. මායාව නිසා හටගන්න යම් කිසි බැඳීමක් හැඳීමක් තිබුණා නම් අසාරත්වයක් තුළ මොනවා ගන්නද පියයි මනාපයි කියලා ගන්නද එහෙම හරයක් නැහැ නේ කියලා අදහස එනවා. මෙන්න මේ අදහස ආපුවහම ඒ පිටවන් චන්දරාගය දුරු වෙනවා. චන්දරාගය දුරු කරගත්තොත් උපාදානයේවත් ඒවල බැඳෙලා තියෙන බැඳීම දුරු වෙනවා. ඒකයි කරගන්න ඕනේ. උපාදාන නිරෝධන ප්‍රශ්නේ ඉවරයි. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධා. ඔකම ඉවරයි. අන්න ඒකයි කරගන්න කියලා තියෙන්නේ. ඉතින් මේ විඥානයක් තියෙන හැම තැනකදී ඒකේ නාම රූප වහින ආකාරයේ උදාහරණයක් උපමාවක් හරියට සංකිට බලන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් පිටි ළමේ සුචරිතව ගෙදර ඉන්නවා. අවුරුදු 18ක් 20ක් ගිහිලා රස්සාවකට යනවා. රස්සාවට ගියාට පස්සේ දුස්චරිත යාළුවා ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ආශ්‍රයට ලැබෙනවා. එතකන් හිටියේ කීලවන්තව ගුණවන්තව යහපතේ ඉන්න පුළුවන් ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් හිටියේ. එසේ යම් කිසි දෙනෙක් හිටියාන. ඒ වෙලාවෙත් යාර හිතක් තිබුණා. හිතන්න පුළුවන්කමක් තිබුණා. ඇහැට පේනවා, කන්ට ඇහෙනවා, ඔක්කොම දැනෙනවා. ඒ ඔක්කොම තිබුණා. ඒ සියල්ලම තිබුණා. එයාට දැන් ඓතිහාසයට බැහැගත්තේ නැති හරියක්. එයා මත්පැන් බීවල පොඩ්ඩක් අ පුරුදු වෙලා තිබුණ නැත්නම්. එයාට බෝතලයක් ගැන මතක සටහනක්වත් මනසේ නැහැ. ඒකද ගන්න බයිට් එකක් කියලා ගන්න එක ගැන මතක සටහනක් නැහැ. ක්ලබ් එක කොහෙද තියෙන්නේ කියලා එහෙම එකක් ගැන අවශ්‍යතාවයක් නැහැ දැනගන්න ඕනෙත් නැහැ. ඒ જાතියේ යාළුවෝ කොහෙද ඉන්නේ කියලා දැනගන්න ඕනෙත් නැහැ. නමුත් ටික කාලයක් යනකොට අර අසත්පුරුෂ යාළුවාගේ නේද අර කියන දුස්චක්‍රයේ ගොදුරු වෙච්ච යාළුවාගේ සම්බන්ධය නිසා අතුර නිසා. ඔහු ගියමත් බාල පුරුදු වෙන්න පටන් ගත්තා. ඉතින්ලා ලොතිබුණ જાතියේ හිතක් දැන් ඇති වෙනවා. හිත ඉස්සෙල්ලා තිබුණා. ආගන්තුකයෙක් කහට ගැනීම හිතක් දැන් හැදුණා. මොකද බීමත් කවර තියෙන ආශාව නැවති ස්වභාවයෙන් බැහැගත් හිත. දැන් ඉස්සෙල්ලා තිබුණ જાතියේ මත්පැන් බොල්ල හිතයි කියන එකක් තියෙනවා. අනිත් ඉස්සෙල්ලා ලොතිවිච හිතා. හිත තිබුණා ඉස්සෙල්ලා. දකින්නත් හිතයි, බලන්නත් හිතයි, අහන්නත් හිතයි, එහෙම එකක් තිබුණා මිසක් මත්පැන් බොල්ල හිතයි කියන එකක් ඉස්සර තිබුණේ නෑ. අන්නේක අතුරු කරන්න ගිහිලා ඒ විඥානීය බලවත් කරගත්තාට පස්සේ දැන් එයාට තියෙනවා මත්පැන් බීම සඳහා පෙළඹුණ විඥානය හිතා. ඒකට කියනවා විඥානය පහළ වුණා කියලා. අන්න කහට ගැන්නුණු කහට ගැන්. තමන්ට අවැඩක් සිද්ධ වෙන, ලෝකෙට අවැඩක් සිද්ධ වෙන, යම් කිසි දුස්චරිතයකට පෙළඹෙන, එවන් මානසිකත්වයක් ගොඩනගෙන යමක් ඇතුළු වුණා නම් හිතට. එතන විඥානයක් හටගත්තා. දැන් ඒ විඥානීය යම් කින්ද හටගත්තේ ඒ වගේම දුක්ඛාරිත දේවල් අසුරු කරලා. ඒකේ අවැලේ දන්නේ නැහැ ආදීනෝ බලන ශක්තියක් තිබුණේ නැහැ. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක ප්‍රියයි මනාපයි කියලා හොඳයි කියලා ගත්ත එකෙන් අවිද්‍යාවේ තීරණයක් ගත්ත නිසා. ඔහුට ඒ જાතිය මානසිකත්වයක් පහළ වුණා. දැන් ඔහුට අලුත් නව විඥානයක් ගොඩනැගුණා. අන්න ඒකට කියනවා නාම රූප අසුරු කරලා විඥානයක් ගොඩනැගුණා. නාම රූප විවිධාකාරයි. හිත නාම කය රූප කියන්නේ ඒක නාම රූප කරන යම් කිසි යමකට තියාදී නම එකක් ඒ නමින් ඔප්ඩැංගිලා පේන රූපේ තව එකක් ඒක ඒකත් එක බැඳිලා තියෙන ඒකට ඒ නම කියනවා දැන් පොල් ගෙඩියක් තියෙනවා සතර ධාතුන්ගෙන් හටගත්ත රූප කොටස ඒකේ තියෙනවා ඒක මොකද කියලා අහනොත් දෙමළ මිනිස්සු කියන තේංග කියලා ඒකේ නම තේංග කියලා ඒගොල්ලෝ කියනවා සිංහල මිනිස්සු කියන ඒ මොකද්ද මොනවද කියලා ඒ පොල් කියලා කියනවා. ඒතකොට යාගේ නම ගත්තා නම් දෙකක් දැන් දෙන්නගේ තියෙනවා. එකම ගෙඩියට එකනේ තේංග කියන නම කියනවා. අනික කියනවා පොල් කියන නම කියනවා. ඉංග්‍රීසියෙන් ඒවට කොකනට් කිව්වා. එයා ඒ නමින් භාවිත කරන්න පටන් ගත්තොත් ඒකට නම කොකනට් කිව්වා. අර ගෙඩිය ඒකමයි. අන්න තියාගත්ත නම. තියාගත්ත නම නිසා යමකට නාම කියනවා. ඒ නමින් හඳුන්වපු අපි සතර මහා භූතයන්ගෙන් හටගත් එකට රූප කියනවා. සතර මහා භූත සහ ඒකෙන් ගොඩනැගිච්ච එක. ඒකත් නාම රූප කරනවා. තව එකක් තියෙනවා සතර මහා භූත කියලා කියන්නේ හැඩයක් කියන ඒවා නෙමෙයි. ඒකෙන් ද්‍රව්‍ය වස්තුවක හැඩය කියන්න බෑ. සතර මහා භූත කියන්නේ බොහොම සියුම් දන. ඊට මෙහා තියෙන සතර ධාතු හතර කියලා එනවා. ධාතු හතරක. ජලය කියලා කොටසක් තියෙනවා. තද කොටස පස් කියලා කොටසක් තියෙනවා. වාතය කියලා කොටසක් තියෙනවා. උෂ්ණය කියලා කොටසක් තියෙනවා. කොටස් හතරක්. උෂ්ණේ පොල් ගෙඩියක් වාගේ දැහුවොත් එහෙම කියන්න බෑ. ජලයේ පොල් ගෙඩියක් වාගේ දැහුවොත් එහෙමත් කියන්න බෑ. වාතයේ පොල් ගෙඩියක් වාගේ දැහුවාම එහෙම කියන්නත් බෑ. පස් පොල් ගෙඩියක් වාගේ දැහුවාම එහෙම කියන්න බෑ. ධාතු හතරක් වෙනවා තිබුණා. හැබැයි ධාතු හතරම එකතු වෙලා හිටන් හදලා දිනා පොල් ගෙඩිය වාහිකා. ඒකට පොල් ගෙඩිය කියනවා. එහෙනම් ධාතු හතරක් වශයෙන් තිබුණා නම් කවදා පොල් ගෙඩිය වාහිකක් හැදෙන්න බෑ. ඒකට තව එක ආධාරයක් වෙන එක්තරා විදිහට මේ පොල් ගෙඩිය හැඩයට හැඩ ගහලා හදන ධාතු හතර තැන්පත් කරලා හදලා දින යම් ශක්ති විශේෂයක් වුණා එහෙම හැඩ ගහන. අන්නේ ශක්තියලත් නාම කියනවා. ඒ තව නාම කරනවා. ඒ ශක්තියෙන් හැඩ ගහපු දෙයට රූප කියනවා. ඒ තව නාම රූප කරනවා. දැන් මේ නාම රූප කියන වචනේ කියන විවිධාකාර. ඔකෙන් දකින්න ඕනේ අපි. එහෙනම් නාම රූපයන්ගේ සමයි ලෝකේ කොහොම හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ ශක්ති විශේෂයේ ගොදුරු වෙච්ච සතර ධාතුන්ගේ ගොඩනැගිච්චා. ඒ ශක්ති විශේෂයේ තමයි මේ සතර ධාතුන් ඒ හැරතලයන්ගෙන් පවත්වාගෙන යන්නේ. ඒ ශක්ති විශේෂයේ එතනින් ඉවත් වුණොත් හෝ ගෙවිලා ගියොත් ඒ හැලතලයෙන් සකස් කරපු දේ ඒකේ පවතින දෙයක් ගෙවිලා යන්නේ. හේතු නැත්නම් ඵලේ නැහැ කිව්වේ ඒකයි. අන්න ඒකත් එක නාම රූපයක්. ওই නාම රූප වලින් හැදිච්ච ඒවා අතුරු කළා තමයි අපි රාගයට හෝ ද්වේෂයට හෝ මෝහයට හෝ බැහැගත්ත අදහස් වල ගොදුරුවන්නේ. ගොදුරුවා ඒක අනුකූලව කහට ගැනිච්ච හිතක් මුලාවකපත් වෙච්ච අදහසකින් හදාගෙන රත්තර පුද්ගල දවි වස්තු ආදී වශයෙන් එහෙම මනින්ද එහෙම ගනින්ද විදිහේ මානසික කටයක් ගොඩනගා ගන්න. අන්න ඒකට කියනවා නාම රූප හේතු කොටගෙනම විඥානයක් හට ගන්නවා. හටගත්ත විඥානයේ මුලාවකපත් වෙලා ඒ වගේ දේම බලාපොරොත්තු වෙනවා. ඒක පියනන්ගේ හදාගත්ත ගොඩ ප්‍රියමනාපණ ඒ જાති දෙයක් යලි බලාපොරොත්තු වෙනවා ඉදිරියට. අන්න විඥානපත්‍ය නාම රූපං කියලා ඒකේ ආයිසරයක් ඒ බලාපොරොත්තු වෙච්ච දේ ගොඩනගා ගන්න ඒ අවශ්‍ය සතහන් බහිනවා. අන්න ඒකට කියනවා විඥානයේ නාම රූප වැහැගත්තා. බොණ්ඩ ඕනකමත් විචාරි මත්පැන් වලට ගිජුකමත් විචාරි මිනිසයා මත්පැන් වලට ගිජු වෙන පටන් ගත්තාට පස්සේ බීලා. ඊට පස්සේ බෝතලේ කියන නාම රූපේ හිතේ වහිනවා. බෝතලේ හැටි අඳුරනවා. මාර්ගය අඳුරනවා. ඒක ගන්ධයන් නම් කියලා හිතෙනවා. අවුරුද්දක් ළඟ එකක් දෙකක් ගිහින් තියා ගන්න ඕනේ කියලා හිතන යොරෙන් ඉස්සෙල්ලා. දැන් මේ හිතක වැහැගත්තේවා තමයි දෙන්නේ අදහස්. ඒවා වැහැගත්තේ නැත්නම් එහෙම එහෙම එකක් අදහස් කරලා හිටන් ඉදිරියට අදා ගන්න ගොල් නගා ගන්න ගෙනත් තියා ගන්න ඕනේ කියලා එහෙම එකක් ඉන්නේ නැහැ. මෙන්න මෙහෙම අනාගත බලාපොරොත්තු සහිත ඒ තුල හඹා යන මානසිකත්වය ගොල් නගලා දෙනවා. එහි ගිජුකම නිසා. මෙන්න මේක තමයි සතර පැවැත්මට හේතු වෙන්නේ. අනාගත බලාපොරොත්තු. අනාගතය ගොල් නගාගෙන ඒ තුල හඹා යන්න ඒ තුල වැදෙන්න ඒ තුල ක්‍රියාත්මක වෙන්න මානසිකත්වය ගොල් නගනවා. ගොඩනගනාට පස්සේ ඒ මානසිකත්වයේ ඉවත් කරන තුරු කවදා හරි ඔහුට වේරුමක් හම් වෙන්නේ නැහැ. ඒ තුල ඒ පසුපස හබායාම. පසුපස හබායාමක් අවශ්‍ය නම් ඒ භුක්ති විඳීමට යමක් අවශ්‍යද? ඇස අවශ්‍යයි, කන අවශ්‍යයි, නාසය අවශ්‍යයි, දිව අවශ්‍යයි, කය අවශ්‍යයි, ඒකට අවශ්‍ය දිහිත අවශ්‍යයි, ඒකට අවශ්‍ය හැටික් තියෙනවා. ඒ ටිකත් ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ මමේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඇයි යමක් එකතු කරගන්න බලාපොරොත්තුවක් වෙනවා. ඔය බලාපොරොත්තුව මුල් කරගෙන හටගන්න ශක්තිය තමයි සතර ගමනට හේතුකාරක වන ශක්තිය ගොඩනගනවා කියන්නේ. ශක්තිය ගොඩනගගල පස්සේ බලාපොරොත්තු මොහතම් මොහතක් පාසා අනාගතයේ ගොඩනගා දෙන ශක්තියක් ගොඩනගලා නිදහස් වෙනවා. ඔරලෝසෙ වයින් තියලා පැත්තකට වුණාවා. වයින් තිබ්බල පස්සේ කියන වයින් වලින් ඔරලෝසෙ ඉතින් වයින් තිබ්බේ නැතුවල ක්‍රියාත්මක කරන දවස් ගන්න. හැබැයි තිබ්බ වයින් වලින් ඒක වෙනවා. ඔන්නේ විඥානය ගොඩනගලා බලාපොරොත්තුවක් ඇති කරන මොහතක් පාසා සතර ගමනේ ඉන්ද්‍රිය පද්ධතියේ වයින් තිබ්බයි. ගොඩනගන සහ පවත්වාගෙන ඔන්න ඕක තියෙන තාක්කල් ගමන නවත්තන්න බෑ. කවදා හරි වයින් ඉවර වෙලා ගියා නම් ඔලොසේ නැවතුනා වගේ සසර ගමල ගොඩනගෙන සසර ගමන්ට අවශ්‍ය ඉන්ද්‍රියන් ගොඩනගෙන ශක්ති විශේෂයේ ගොඩනැගීම නතර කළා ඒක නිදහස් වුණා. නැවතත් ගොඩනගන්න තිබිච්ච ශක්තිය ඉවරයි. සතර ගමන කෙලවරයි. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. මේ විඥානීය තුන ආම රූප බහැ ගත්තහම බලාපොරොත්තුවක් හට ගන්නවා. ඒක පියයි මනාපයි කියන අවිද්‍යාවේ නිගමනය. බලාපොරොත්තුව නිසා සත්‍යය කියන්නේ යලි යලි ඉදිරියට සත්‍යය ගොඩනගෙන ශක්ති විශේෂය ගොඩනගන. අපි කියනවා ඔබට මතු ගොඩනගන ජනක කර්ම ශක්තිය කියලා. අන්නේ ශක්තිය තියෙනකන් ආධ්‍යාත්මික සහ බාහිර දෙපැත්ත සකස් කරමින් සම්බන්ධ කරමින් ඉදිරි ජීවිතය සකස් කරලා හිතුවක් නැතත් ඒ ගොඩනගුවාට පස්සේ ගොඩනගු ශක්තිය එක කරන නිසා නිින්ද ගිහින් හිටියත් ඔය ටික කරනවා. කලින් ඊට ඉස්සෙල්ලා හදලා තිබ්බ ඒ ශක්ති විශේෂය. ඔකට කියන නාලාක්ෂණික කර්ම කියලා. කර්ම ශක්තිය. කොයි කොයි අවස්ථාවේ හරි ඉදිරි අවස්ථාවකදී බලාපොරොත්තු අනුකූල දෙයක් සකස් කරලා ගොඩනගලා ඒ තුල ජීවත් කරවන්න අවශ්‍ය කරන ශක්ති විශේෂය. ඒක හැදලා තිබ්බට පස්සේ ඒක නැවත ඉවර කරනවා. ඒක විදහරි නැත්නම් ඒ ශක්ති විශේෂය ක්‍රියාත්මක වෙනවා. ඔක විදහරින්නේ තියෙන එකම දේ මොකද්ද? ඒක අසාරයි කියලා වතහගන්න. අසාරයි කියලා වතහගත්ත යමක් ඇත්නම් ඊට පස්සේ ඒ පිළිබඳව හිතවිලි ක්‍රියාවතන් ගොඩනැගීමේ හබා යාමේ සියලු ක්‍රියාදාමයේ ඉන්නවොත් නැවතුණා නම් අර ශක්ති විශේෂයේ මොහොතක් ගන්න යයි යයි ජනිත කරන්න හදපුදී අපිට අරමුණු වෙවි තමයි ජනිත කරන්න අවස්ථාව හදලා තියෙන්නේ. ඒ ක්‍රියාවලිය නවතිනවා. නැවතුණා සතර ගමන තිබිච්ච හේතුව ඉවරයි. හේතු නිරෝධනා ඵල නිරෝධය කියන්නේ ගොඩනැගුණේ සතර ගමන තිබිච්ච දුක් කරදර වෙන දුක්ඛදා ගොඩනගන්න හේතු වෙච්ච ගොඩනැගුවා. ගොඩනගන කාරණේ ඉවරනා නම් දුක්ඛන්ද ගොඩනගන එක ඉවර වුණා නම් ඇස හට ගන්න තිබිච්ච හේතුව නැහැ ඇස නැහැ. හට ගන්න තිබිච්ච ඇස තියෙන විවාහ වශයෙන් පෙරවාවේ. ඊළඟ හදන අරමුණු කරලා ඒක බැඳලා නැවත ඊළඟ භවයට පන්න ඕන මානසිකත්වයේ එතනින් නවතිනවා. සත්‍යය තිබුණාට හැදුවේ නැත්නම් ඒකෙන් වැඩ කරන්නේ. ගේ හදන්න බලු තියෙනවා. වාසු නැහැ ගේ හදන්න නැත්නම්. ගියක් හට ගන්නෙ නැහැ. බලු තිබුණාට ගියක් හැදෙන්නේ නැහැ. බලු නැතුව හදන්නත්ද? බලු තියෙන්න ඕනේ. වාසු නැහැ කෙනෙක් ඒ වැඩේ කරන්නත් ඕනේ. වඩුවා ඒ ටික කළේ නැත්නම් ගේ හදන වඩුවා ගේ හදන දෙයිය කළේ නැත්නම් ඔච්චර බල දිනත් මතු ගයක් හැදෙන්නේ. ගේ හදන වඩුවා කවුද කියලා බලපුවා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ තැන්හි ඇලි බැඳි අවිද්‍යාව නිසා පහල කරන තෘෂ්ණාව තමයි මේ වඩුවා. අනේක ජාති සංසාරං සංදා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුල. මේ ගේ හදන්නේ කවුද කියලා හොයලා මේ මේ දුක්ඛාකාර ජාතිවල නැවත නැවත බැරි නැහැ. ගහකාරක දිත්තේෝති. ඒ ගහකාරකේ දැක්කා. ඕන ගේහන්න කාසි. නැවතත් ගියක් හදන්නේ නැහැ. මොකද තෘෂ්ණාව ඡේද කර දැමලා පස්සේ තෘෂ්ණාව නැති වළුව නැත්නම් වළු කිවර වැඩක් නැහැ. දැන් සංසාරයේ කරන ලද කර්ම වේග කොච්චර තිබුණා, ශක්තිය කොච්චර තිබුණා, ශක්තියෙන් යලි ගොඩනගන්න අවශ්‍ය අමුදවේ තියෙනවා. ගොඩනගන්නේ නැත්නම් යලි ගියක් හැදෙන්නේ නැහැ, යලි හයක් හැදෙන්නේ. අන්න ඒකයි කරගතේ. ගොඩනගලා තිබුණ වළු තිබුණ පළියට බය වෙන්න දෙයක් නැහැ. ඒ වළුවේ වැඩ කරන තෘෂ්ණාව නැති වළුවා ඉන්නකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තෘෂ්ණාව තියෙන එකක් නිසාද හරි වටිනා දෙයක් ඒක අත්හැරලා බෑ. ඒක යලි යලි ගොඩනගන්න ඕනේ. ඒ තුල මම වැද වෙන්න ඕනේ, භුක්ති විඳින්න ඕනේ. ඒ ආස්වාදයේ මල ප්‍රියයි. ඒ ආස්වාදයට යලි යලිපත් වෙන්න ඕනේ. උඹ ඔය අදහස් තමයි තෘෂ්ණාව කියන්නේ. ඇති කරන්නේ. ඒක අත්හැරලා ගියා නම් යලි ගොඩනගෙන බලාපොරොත්තු ඉවර නම් වඩුවා ඉවර නම් ගිය හදන එක නැතුව වාගේ මතු කයක් හදන එක නතර වෙනවා. කරගත යුත්තේ ඒකයි. මේ විඥාන නාම විඥානීයද නාම රූප බහගන්නේ ඔය විදිහට. විඥාන නිරෝධ වුණා. කාට ගැනුණු මානසිකත්වයේ නිරෝධ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තයි විඥාන. යම් තැනක රාගයයි, ද්වේෂයයි, මෝහයයි ක්ෂය වෙලා ගියාන. රාගක්ඛය නිබ්බාණං, ද්වේෂක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. එතන නිවන. එහෙනම් වළුව එතන නැහැ. හදල පාලනය කරන්න ගෙනියන කෙනෙක් නැහැ. අනේ කෙලවර කියලා. මේ එකයි කරගතේ. ඒ වෙනත් තෘෂ්ණාව ක්ෂය කළා නම් විඥාන කිනේවැ ස්වභාවය දන්නවා. විඥාන වලට බැහැගෙන නැහැ. විඥාය ගොඩලා ගන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් ඒ පිළිබඳව නාම රූප ගොඩ නැගෙන්න හේතුවක් නැහැ. කෙනෙක් ඉන්නවා ගොවිතැන් කරගෙන. ගොවිතැන්ට ප්‍රියයි. ඔව් හොඳ ගොවියෙක්. එයාගේ රැකියාව ගොවිතැන. ඒ අදහසේ ඉන්න තාකල් ඔහු නගුලක් දැක්කොත්, හොඳ උදැල්ලක් දැක්කොත්, හරක් බානක් හරි ට්‍රැක්ටරයක් හරි යට ගැලපෙන එකක් දැක්කොත් ඒ වැඩේ කරගන්න. ඒකේ උර හිතයන් අනේ මම මේක ගන්න ඕනේ. මේක මට හරි ප්‍රයෝජනවත්. ඔය අදහසක් එන්නේ. එයා ඔහොම ඉන්න කාලේ එයාට හම් වෙන හොඳ රැකියාවක්. ගුරුවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි මොනවා හරි එකට ගැලපෙන වෙන රැකියාවක් හම් වෙනවා. එයා ගොවිතැන් කරන අදහස හිතෙන් අත්හැරලා ගියා. දැන් එයාට උදළු පේනවා. දැන් උදල්ලා ගෙනියන්න ඕන කියලා එකක් එයාට එන්නේ. අත්හැරලා හරි ගොම් බානක් හරි මෙහිහරක් බානක් හරි ඒ වැඩේ කරගන්න අවශ්‍ය දේවල් දැනුත් පේනවා. ඇහැට පේනවා කන්ට ඇහෙනවා කියලා අවශ්‍ය දේවල් මොකද බිත්තර වී જાතියක් තියෙනවා කියලා එහෙමත් කියන්න පුළුවන්. ඒ ගොවිතැන් කරන කාලේ ඒවා ඇහෙනකොට මේක බදාගත්තා. දැන් ගොවිතැන් කරන බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට පස්සේ කොච්චර ඇහුණත් හෙළුණත් දැනුණත් ඒ පිළිවඳ හඹායන් ඒවා අපිට කරන බලාපොරොත්තු අත්හැරලා යනවා වාගේ. යම් දාසක මේ ලෝකේ යම් කිසි බලාපොරොත්තු අත්හැරලා ගියොත් ඒ බලාපොරොත්තු මුල් කරගෙන හටගත්ත සියල්ලම තිබිච්ච මානසිකත්වය අත්හැරෙයි. අරමුණු වුණාට වැඩක් නැහැ අරමුණු බදන්න. එතන හා වෙන්නේ නැති නිසා සංහාන නැත්නම් ඒක වදන උපාදානේ නැහැ. උපාදානේ නැත්නම් ඒ බඳු ක්‍රියාදාමයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ක්‍රියාදාමයක් විද්‍යාමාන නැත්නම් ඒ බඳු જાතියක් පහළ වෙන්නේ නැහැ. මම හොඳට පැහැදිලි අපේ භාෂාවෙන් කියන ඔය විදිහයි කියන්නේ. සංහාන නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. භව නැත්නම් જાති නැහැ කිව්වේ අන්න ඒ වගේ තමයි වෙන්නේ. ඔය ක්‍රමෙට තේරුම් ගන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් නැවත අහන්න.